ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමඟ sps.com.au/sinhalese.
එමනම් දැන් අපි සූදානම් ශ්‍රී ලංකාවේ දේශපාලනික තත්ත්වෙත්තේ ඇතුළුව මේ වෙනකොට ශ්‍රී ලංකාවෙන් වාර්සාවන උණුසුම්ම ප්‍රවෘත්ති පිළිබඳව සමාලෝචනය කියෙදෙන්නට. පසුගිය සතියේ සිට අද වෙනකන් ශ්‍රී ලංකාවේ සිදුවුණු උණුසුම් තත්ත්වෙත්ති මොනවාද මේ පිළිබඳව කල්පනා කරද්දී බොහෝ අවස්ථාවලදී පසුගිය සතියේදී දේශීයවත් ජාත්‍යන්තරවත් අවධානයට ලක්වුණු සිදුවීමකින් අද දවසේදී අපිට කතාබහ පටන් ගන්නට පුළුවන්. ඒ තමයි ශ්‍රී ලංකාවේ ස්විස් ස්ථානාපති කාර්යාලයේ සේවයේ නියුක්ත වෙලා හිටිය ශ්‍රී ලංකේය පසිබිමක් සහිත නිලධාරිනිය බලෙන් පැහැරගෙන ගොස් යම් කිසි ආකාරයක කට උත්තර ලබා ගැනීමක් සිදු කිරීම සම්බන්ධව වන කාරණාව මේක ජන සමාජයේත් දේශපාලනිකවත් විශාල වශයෙන් කතාබහට ලක් වෙමින් තිබුණා. අලුත් තොරතුරක් මේ සම්බන්ධව අපිට වාර්තාවන් නිසා අද දවසේදී අපි සාකච්ඡා පටන් ගන්න එතනින්. සුපුරුදු විදිහට මේ තොරතුරු විග්‍රහයට දැන් ශ්‍රී ලංකාවේ සිට සූදානම් සිටින මාධ්‍යවේදී මනෝජ් චුටිතියාවල. අයිබෝන් මනෝජ්.
අයිබෝන් දිල්රුක්ෂි.
අලුත්ම තොරතුරු වාර්තා වෙනවා ඊයේ දවස වෙනකොට මේ නිලධාරිනිය යම් කිසිවූ කට උත්තරය ලබා දීමක් සඳහා රහස් පොලිසියට පැමිණලා තියෙනවා කියලා. අපි කැමති දැනගන්න මේ සම්බන්ධව මේ වෙනකොට වාර්තා වෙන අලුත්ම තොරතුරු.
ඔව්, අපි ඇහැගේ නමවත් දැනගෙන හිටියේ නෑ. හරියාකාරව මාධ්‍යයට ඒ නමවත් නිකුත් වෙලා තිබුණේ ගාලියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් ඇගේ නම ඊයේ දිනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇවිල්ලා ඇය ප්‍රකාශයක් ලබා දීලා තිබුණා. ඒකට හේතුව තමයි අධිකරණය මගින් නියෝග කරලා තිබුණා අද දිනයට කලින්, ඒ කියන්නේ දෙසැම්බර් 9 වෙනිදාට කලින් සිදුවුණු සිදුවීම සම්බන්ධයෙන් යම් ප්‍රකාශයක් ලබා දෙන්න කියලා. ඒ මත පදනම් වෙලා තමයි ඊයේ දිනේ ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලා මේ ප්‍රකාශය සිද්ධ කළේ. අයත් එක්ක මේ තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ නීතිඥවරුන් ඇවිල්ලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඇය සමග පැමිණි පිරිස අතර ඔවුන් ඉඳලා තියෙන්නේ. ඒත් එක්කම ඇය ප්‍රකාශයක් ලබා දීලා ඒ ස්ථානයේ පිටත් වෙලා ඉඳලා තිබුණා. දැන් මේ පිළිබඳව විශේෂයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය යම් මැදිහත් වීම කරලා තිබුණා. අවසාන වශයෙන් පසුගිය සතිය අවසානයේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවත්වපු මාධ්‍ය හමුවකදී ඔහු කිව්වේ ස්විට්සර්ලන්තයේ ඉන්න ශ්‍රී ලංකා තානාපතිවරයා ඒ රට රජයේ හමු වෙලා මේ සිදුවීම් පිළිබඳව දැනුවත් කරලා තියෙනවා. එහිදිත් රජයේ පාර්ශවයෙන්, ස්විට්සර්ලන්ත රජයේ පාර්ශවයෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා මේ අර හදිසියේ රෝගීන් ගෙන යන ගුවනින් ගමන් කරන ගිලන් රථයක්, ගුවන් ගිලන් රථයක් කියලා අපි කියමු. එවැනි රථයක් පාවිච්චි කරලා ශ්‍රී ලංකාවේ සිට ඍජුව ඇයව ස්විට්සර්ලන්තයට ගෙන්වා ගන්න, අයත් සමග ඇයගේ පවුලේ අය එහෙම උත්සාහයක් තිබෙනවා, එහෙම ඉල්ලීමක් කරලා තිබුණා කියලා. නමුත් විදේශ කටයුතු අමාත්‍යවරයා කිව්වේ තාම නිසියාකාරව දන්නේ නැතුව මේ ශ්‍රී ලාංකික පුරවැසියෙක් කියලා කියනවා. ඔහු හෝ ඇයගේ නම මොකක්ද, කොහෙද ඉන්නේ, විදේශ ගමන් බලපත්‍රයක් තිබෙනවද, මෙවැනි කාරණා කිසිවක් නොදැන විදේශගත වෙන්න කලින් යම් ප්‍රකාශයක් ලබා දීමේ අවශ්‍යතාවය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් පවත්වලත් කරුණු කිව්වා. මාධ්‍යයට කරුණු කියන්න කලින් ඔහු ශ්‍රී ලංකාවේ ඉන්න විදේශ ස්ථානාපතිවරුන් කැඳවල මේ පිළිබඳව දැනුම් දීලා තියෙනවා. දැන් කොහොම වුණත් මේ සියල්ලේ අවසානයේ ඊයේ දවසේ ඇය මේ සිදුවීම සම්බන්ධයෙන් නම් ප්‍රකාශයක් ලබා දුන්නා. ඉතින් මේ පිළිබඳව මීට කලින් රාජිත සේනාරත්න අමාත්‍යවරයාත් මාධ්‍ය හමුවකදී කරුණු කිව්වා මේ සිදුවීම පිළිබඳව. දැන් මේ තොරතුරක් නොදන්නා තැනකදී තොරතුරු දන්නා අයගෙන් විමසල දැන ගැනීමේ අවශ්‍යතාව මත මේ සිද්ධිය සම්බන්ධයෙන් රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයාගෙනුත් ප්‍රකාශයක් ලබා ගන්න තීරණය වෙලා තියෙනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීත් මේ පිළිබඳව රමේෂ් පතිරණ ඇමතිවරයා කරුණු කිව්වා. රාජසේනාරත්න මහත්මයාගෙනුත් මේ සම්බන්ධයෙන් දැන් ප්‍රකාශයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා කියලා උදන්න සිදුවීම් ගැන. දැන් මම හිතන්නේ මේ සියල්ලේම අවශ්‍යතාවය මැකිලා යනවා. ඉදිරි විමර්ශන වලට අවශ්‍ය වුණොතින් ලබා ගනිවි ප්‍රකාශයක් දැන් අදාළ තැනදී ඉදිරිපත් වල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දුන්න දිනුක්ෂි.
හොඳයි, මේ සම්බන්ධව ආරක්ෂක ලේකම්වරයා විදිහට කමල් ගුණරත්න මහතා යම් කිසි අදහසක් පළ කරලා තිබුණා මේ සිදුවීම ආරංචි වුණායින් පස්සේ.
ඔයි ස්විස්සල්ලන්ත තානාපති කාර්යාලයේ වැඩකරන කාන්තාව ශ්‍රී ලංකා පුරවැසියෙක්. ශ්‍රී ලංකා පුරවැසියෙක් යම්කිසි පැමිණිල්ලක් කරානම් එයාට යම්කිසි කරදරයක් වුණා කියලා අපේ යුතුකම සහ වගකීම තමයි ආරක්ෂක අංශ විදියට ඒ ගැන පරීක්ෂණයක් පවත්වන එක. නමුත් කනගාටුවට කරුණ තමයි ස්විස්සල්ලන්ත තානාපති කාර්යාලයෙන් අඩු ගානේ මේ කාන්තාවගේ නමවත් අපේ රහස් පොලිසියට කිව්වේ නැහැ. නමුත් අපි ඒ නමත් හොයාගත්ත විස්තරත් ඔක්කොම හොයාගත්තා. ඒ ගැන පරීක්ෂණයක් සම්පූර්ණයෙන් පවත්වලා අවසන් කරා. අපි දැනුවත් කළා තියෙනවා ස්විස්සල්ලන්ත තානාපති කාර්යාලයත් මේ කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමට උසාවි නියෝගයක් ලැබිලා තියෙනවා කියලා. උසාවි නියෝගයේ පිටපතකුත් යවලා තියෙනවා. ඉතින් දැනට පැවැත්වෙන තත්ත්වය ගැන මට විශේෂ ප්‍රකාශයක් කරන්න හැකියාවක් නැහැ.
අපි මීළඟට අවධානය යොමු කරමු මනෝජ්. ජාතික බුද්ධි ප්‍රධානී තනතුර අලුත් වීම සම්බන්ධ වන කාරණාව අපි දන්නවා. පසුගිය කාලවකවානුවේදී ශ්‍රී ලංකාවේ මේ බුද්ධි අංශ ක්‍රියාකාරීත්වය සම්බන්ධව විශේෂිත අවධානයක් තිබුණා. ස්ථාන මාරුවීම් අපි දැක්කා. කටයුතු අකර්මණ්‍ය වෙලා තියෙන වගට චෝදනා නැගුණා. ඇතැම් බුද්ධි අංශ නිලධාරීන් විවිධ චෝදනාවලට ලක් කරලා සිරගත කරලා තියෙන නිසා මේ කටයුතු අඩපණ වෙලා කියලා නොයෙකුත් චෝදනා තිබුණා. ඒ අතරතුරේදී ජාතික බුද්ධි ප්‍රධානී පත් කිරීමත් සුවිශේෂයි. ඒ යටතේ යම් කිසිවූ කාර්යක්ෂම සේවාවක් හෝ අලුත් ආකාරයෙන් ක්‍රියා කිරීමක් සඳහා වන මූලික අඩිතාලමක් වන්නට ඕනේ කියන අදහසත් ජනතාව තුළ ඇති වෙනවා. ජාතික බුද්ධි අංශ ප්‍රධානී තනතුරට පත් උනේ කවුද අලුතින්? ඒ යටතේ නව ක්‍රියා මාර්ග මොනවද මේ වෙනකොට වර්තාවනේ?
ඔව්, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව එළලා තියෙන දැල සිදුරු සහිතයි කියලා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සාකච්ඡා වෙන්න පටන් ගත්තා. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් යොමු කරපු අවධානය ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම, ඒ සඳහා සහභාගී වුණේ කවුද, අදාළ පුද්ගලයන්ද සහභාගී වුණේ, හරියට තීන්දුව තීරණ අරගත්තද, මෙවැනි ප්‍රකාශ සහ මෙවැනි කාරණා පිළිබඳව මේ අපි කතා කරන මේ දිනවලත් යම් ආකාරයෙන් කරුණු හෙළිදරව්වමින් සාකච්ඡා කරමින් ඉන්න කාලයක්. ඉතින් ඒ අතරේ ජාතික බුද්ධි සේවයේ අලුත් අධ්‍යක්ෂවරයා විදිහට බ්‍රිගේඩියර් සුරේෂ් සලේයි පත් කරලා තිබෙනවා. මීට කලින් එහි ප්‍රධානියා විදියට කටයුතු කරේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රති නිලාන්ත ජයවර්ධන. ඔහු පොලිස් මූලස්ථානයට අනුයුක්ත කරලා මේ සඳහා යුද හමුදා නිලධාරියෙකු විදිහට ජාතික බුද්ධි සේවයේ ප්‍රධානියා විදිහට පළමු වතාවට යුද හමුදා නිලධාරියෙකු පත් වෙලා තියෙනවා. මොහු 1987 අවුරුද්ද තමයි කැඩෙට් නිලධාරියෙක් විදිහට යුද හමුදාවට එකතු වෙලා තියෙන්නේ. පස්සේ 1992 යුද හමුදා බුද්ධි අංශයට එක් වෙලා 1997 ඉඳලා 2006 වෙනකන් යුද හමුදා බුද්ධි ක්‍රියාන්විතයේ රාජකාරී සිද්ධ කරලා තියෙනවා. LTTE සංවිධානයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විමර්ශනය කරන්න 2006 යුරෝපයේ බලාහු පිටත්ව ගිහිල්ලා 2009 යුද්ධය අවසන් වනකන් ඔහු එම ක්‍රියාන්විතයේ නිරත වෙලා තියෙනවා. LTTE සංවිධානයේ අවිගනුදෙනු ප්‍රචාරණය, මේ වගේ රටට හානිදායක කරුණු පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඒවාට ඉරහිව පියවර ගත් නිලධාරියෙක් හැටියට බ්‍රිගේඩියර් සුරේෂ් සලේ හැඳින්වෙනවා. ඉතින් ඔහු දැන් මේ අලුත් තනතුරේ වැඩ කරනවා ජාතික බුද්ධි සේවයේ අලුත් අධ්‍යක්ෂවරයා විදිහට.
දැන් ඔය සමගම තවත් කාරණා කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරන්න පුළුවන්. විශේෂයෙන්ම මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු මේජර් අජිත් ප්‍රසන්නගේ හෙළිකිරීමත් සමග ඔහු එක්තරා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා පසුගිය සතියේදී හෙළිදරව් කිරීම් කිහිපයක් සිදු කරනවා. විශේෂයෙන්ම ශානි අබිසේකර මහතාගේ ක්‍රියාකාරීත්වය, මේ වෙනකොට ස්විට්සර්ලන්තය කරා පලා ගොස් සිටින නිශාන්ත සිල්වා මහතාගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව, ඒ වගේම පසුගිය කාලයේදී පැහැරගෙන ගිහිල්ලා ඝාතනයට ලක් කළ අයයි පවසපු තරුණයන් 11 දෙනාගේ අත්අඩංගුවට ගැනීම පසුපස තියෙන විවිධ තොරතුරු, මේ ආකාරයෙන් ඔහු යම් කිසිවූ තොරතුරු හෙළිදරව් කිරීමක් මෙහිදී සිදු කරනවා. මේ හෙළිදරව් කිරීම තුළින් ජනතාව මීට පෙර නොඇසූ කතාන්තර ටිකකුත් අහනවා. මේකත් ටිකක් සාකච්ඡාවට බඳුන් කළ යුතු කාරණාවක් කියලා මට හිතෙනවා මනෝජ්. මොකද මේ හෙළිකිරීම් කිසිම මාධ්‍යයකින් හෝ වෙනත් ආරක්ෂකංශවලින් හෙළිදරව් නොකරපු කරුණු. මේ මාබු වෙනුවෙන් රණවිරුවෝ මේ කැඳවුම්කරු අජිත් ප්‍රසන්නගේ මේ හෙළිකිරීම් මොනවද? ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂකංශවල කොයි වගේ අවධානයක්ද තියෙන්නේ?
ඔව්, දැන් පහුගිය මැතිවරණ ප්‍රතිඵලයෙන් පස්සේ මේජර් අජිත් ප්‍රසන්න මව්බිමිනුවෙන් රණවිරුවෝ සංවිධානය නියෝජනය කරමින් විවිධ අදහස් දැක්වීම් කරා. හැබැයි ඔහුත් සමග තවත් සංවිධාන මේ සඳහා අඩුවැඩි එකතු කරා. ඔවුන්ගේ අදහස් වෙලා තියෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු කරපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, ඔහු ක්‍රියාත්මක කරපු විමර්ශන, ඒ විමර්ශන හරහා වරදිකරුවන් පුද්ගලයින් සම්බන්ධයෙන් වන නඩු කටයුතු හැකිනම් ආයමත් සිද්ධ කරලා ඒ සඳහා සහනයක් කරන්න, එයට හේතුව ශානි අබේසේකර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා රජයට පක්ෂව කටයුතු කරා කියන චෝදනාව එල්ල කරනවා. දැන් ඔබ කියන විදිහට පසුගිය සතියේ ඔහු මාධ්‍ය හමුවක් තිබ්බා අර තරුණයින් 11 දෙනෙක් පැහැරගෙන යා මේ සිද්ධිය සම්බන්ධයෙන්. මේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කරලා අපමත ඉන්න ආරක්ෂක අංශ සමාජිකින් දෙදෙනෙක් වගේම LTTE සංවිධානයේ සමග ගනුදෙනු කරපු බුද්ධි තොරතුරු සපයපු පුද්ගලයෙක් කියලා 3 දෙනෙක් මාධ්‍ය හමුවේ වාඩි වුණා. එහිදී ඔවුන් කිව්වේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරයි, ඔය ස්විට්සර්ලන්තයට පලා ගිය පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වායි මේ සමාජිකයින්ට බලපෑම් කළා. ඔවුන්ට යම් ආකාරයකින් මේ ශානි අබේසේකර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු කණ්ඩායම, නිශාන්ත සිල්වා ඇතුළු කණ්ඩායම කියන විදිහට සාක්ෂි ලබා දුන්නොත් ඔවුන්ව රටින් පිට කරන්න සූදානම්, ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව රැකවරණය දෙන්න සූදානම්. මේ පැහැරගත්තු තරුණයින් 11 දෙනා ඝාතනය කරන්න කියලා නියෝග දුන්නේ ගෝඨාභය රාජපක්ෂට පුව ආරක්ෂක ලේකම්වරයා සහ ඒ කාලේ නාවික හමුදාපති විදිහට කටයුතු කරපු වසන්ත කරන්නාගොඩ මැතිතුමා කියලා ප්‍රකාශ සටහන් කරන්න කියලා ඔවුන්ට බලපෑම් කරා කියලා එවැනි චෝදනාවන් සිද්ධ කළා. ඒ අනුව යම් ආකාරයකින් මේ පොලිස් නිලධාරීන් මේ විමර්ශනවලට පටහැනි විදිහට සාක්ෂිකරුවන්ට බලපෑම් කරලා ඔවුන්ට යම් වරප්‍රසාද වරදාන ලබා දෙනවා කියලා ඍජුව පුද්ගලයින්ට චෝදනා එල්ල කිරීමේ න්‍යායපත්‍රයක් අනුව කටයුතු කරා කියන චෝදනාව තමයි යලි යලි සමාජගත කළේ. මේ රක්ෂිත බන්ධනාගාරගත කරලා ඉතුරු සමාජිකයන් දෙදෙනා වගේම LTTE සංවිධානයේ සමාජිකයෙක් ඉඳලා ආරක්ෂකංශ සඳහා බුද්ධි තොරතුරු ලබා දුන්නා කියන මේ පුද්ගලයින් තිදෙනාම මාධ්‍යම සඳහන් කළේ ඔවුන්ට බලපෑම් කරා මේ සිද්ධිය සිද්ධ කළේ එම නැත්තම් මේ 11 දෙනා ඝාතනය කරන්න කියලා අඬ දුන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරයා කියලා කිව්වොත් ඔවුන්ට මේ අවශ්‍ය වරප්‍රසාද වරදාන දෙනවා කියලා සඳහන් කරයි කියන කාරණේ තමයි මේ මාධ්‍ය හමුවේදී නැවත සඳහන් වුණේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙලා හිටලා දැනට වෙනත් තැනකට මාරු කරලා තිබෙන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ දැනට ස්විට්සර්ලන්තයට පැනලා ගිහිල්ලා ඉන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒඩ්‍රියන් නිශාන්තද සිල්වා කන්දප්පා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙතන ඉන්න 4 දෙනාටම බලපෑම් කරලා ඒ අයට පොරොන්දු වෙලා තියෙනවා උඹලා අපි පිටරට යවන්නම්, ඕන රටකට යවන්නම්, පවුල් පිටින් යවන්නම් කියන්න ඕන එක කාරණේයි. ඒ තමයි දෙමළ තරුණ ඒකෙන් බේරෙන්න ඔහු පණින ඕස්ට්‍රේලියාවට, ඕස්ට්‍රේලියාවේ ඉඳලා නැවත ලංකාවට එනකොට ඔහු අත්අඩංගු කරනවා. අත්අඩංගු ගත්තන් පස්සේ ඔහු නාවික හමුදාව යුද අධිකරණයට පමුණවන යුද අධිකරණයට එනවා. ශානි අබේසේකර සහ නියෝජ්‍ය අධ්‍යක්ෂක ඒඩ්‍රියන් නිශාන් සිල්වා කන්දප්පා කවුරු වෙනුවෙන්ද වෙළගෙදරගේ නිදහස් කිරීම වෙනුවෙන් සාක්ෂි දෙයි. පසුව ඔහු වෙළගෙදර යුද අධිකරණයෙන් අවුරුදු 4කට ඔහුගේ ජේෂ්ඨතාවය අහිමි කරනවා. ශානි අබේසේකර එක්කන් යනවා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගාවට. ගිහිල්ලා කියන්නේ සර්ටත් උනේ ගෝඨාභය ඇතුළට දානවා. මම දන්නවා සර්ගේ දේශපාලන ගෝඨාභය හිටියොත් පාඩුයි. ඒ නිසා අපිටත් ඕනේ එක සර්, ඒක අපි කළ දෙන්නා. අපිට තියෙනව නඩු. හැබැයි මේ වෙළගෙදර විශේෂ සාක්ෂිකරුවෙක් වෙළගෙදරව අපි නිදහස් කරන්න ඕනේ. එහෙනම් අවුරුදු 4ක් දේශතාවය හිමි කරපු යුද අධිකරණ තීන්දුව සර්ට පුළුවන් සමාව දෙන්න. දුන්න සමාව. පැය දෙකක් ඇතුළත ඕට යන්න දෙනවා ඕස්ට්‍රේලියාවට අවසර අවුරුදු 2කට නිවාඩු දීලා.
දැන් හොම් බලංගියම හිටපු ජනාධිපතිවරයාගේ නමත් මේකට ඇඳිලා තියෙනවා. එයාගේම ඕස්ට්‍රේලියාවට පැන ගියා කියලා කියන ලුතිරින් කමාන්ඩර් ක්‍රිෂාන්ත වෙළගෙදර හින්දා මේ දැන් අපි ජීවත්වන රටෙත් මේ සිද්ධියට අදාළ යම් කිසි සම්බන්ධතාවයක් තියෙනවා වගේ අපිට තොරතුරු හෙළිදරව් වෙනවා. මේ සම්බන්ධව ඉදිරිගින් දිගට මේ ඉදිරියේදී තොරතුරු හෙළිදරව් වේවි. දැන් මේ දැන් මීට මොහොතකට කලින් මේ අදහස් දක්වපු මාබුන් වෙනුවෙන් රණවිරෝ සංවිධානයේ මේජර් අජිත් ප්‍රසන්න මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට තවත් පුද්ගලින් දෙදෙනෙක් අරගෙන ඇවිල්ලා හිටියා. එක්කෙනෙක් LTTE හිටපු සමාජිකයෙක් BM විජේකාන්තන්. විජේකාන්තන් සඳහන් කරපු අදහස් වලින් කිහිපයක් මම එකතු කරගන්නට කැමති මේ අවස්ථාවට. මේ පැහැරගෙන ගියායයි පවසන මේ දෙමළ තරුණයන් පිළිබඳව ඔහු සාක්ෂිකාරයෙක් විදිහට යොදාගත්තට ඔහු ඒ දෙමළ තරුණයන් පැහැරගෙන ගියාද නැද්ද, දෙමළ තරුණයන් පැහැර ගැනීමක් සිදු වුණාද කියලා ඔහු දැකලවත් නැති වගට ඔහු එහිදී අදහස් ප්‍රකාශ කර සිටියේ මෙන්න මේ ආකාරයෙන්.
මා 2010 එනකන් ට්‍රින්කෝ නාවික හමුදාව කැම්ප් එකේ තමයි හිටියේ. ඒ ඉන්නකොට වැඩ කරනකොට තමයි වෙළගෙදර සර් කියලා එක්කෙනෙක් හම්බුනේ මම. එයා පස්සේ කෝල් එකක් ඇවිල්ලා තිබ්බා හෙඩ් ක්වාටර්ස් කොළඹ එන්න කියලා. එක දවසක් කෝල් එකක් කරන් ටෙලිකොම් කොළඹ අර රවුන්ඩ් අබවුට් එකට එන්න කියලා වෙළගෙදර සර්. මම ගියා. ගිය පස්සේ කඩේ අතුලට ගිහිල්ලා තට්ටුවෙන් උඩට අරන් ගියා. දෙන්නෙක් හිටියා ආයිපී නිසංග සිල්වා කියලා එක්කෙනෙක් අඳුරගත්තා. ඒ සර් කිව්වා මෙයාලා පොලිසියේ ඔයා කටවත දෙන්න ඕනේ කියලා කිව්වා. 12 දෙනාගේ ෆොටෝස් පෙන්නවා. ෆොටෝස් පෙන්නලා ඒ 12 දෙනාව හිටියා කියලා ඇහුවා. මම කිව්වා මේ 12 දෙනාව මම දැකලා නැහැ. පස්සේ එයා කිව්වා මේ වෑන් එක ෆොටෝ පෙන්නලා කිව්වා මේ වෑන් එකෙන් ට්‍රින්කෝ කැම්ප් එක ඇතුලේ තිබ්බා කියලා බැලුවද කියලා. මම කිව්වා ඒ කැම්ප් එකේ මේ වගේ වෑන් එකක් මම දැක්ක නැහැ. සුදු පාට වෑන් එකක් කියලා. පස්සේ එයාලා කටවතර ලියන්න ඕනේ කිව්වා. මම කිව්වා මට පොඩි කාලේ ඉඳලා මම සංගීතන හිටියා කියලා මම ඉස්කෝලේ ඉගෙන ගත්තේ නැහැ. පස්සේ එයා කිව්වා සිංහලෙන් ලියන්නම්. ඔයා ඔක්කොම අස්සම් කරන්න කියලා. මම කිව්වා මම කියවන්න දන්නේ නැහැ. මම අස්සම් කරන්න මේක මොනවද තියෙන්නේ කියලා මම දන්නේ නැහැ. ඒක පස්සේ සර් කිව්වා නෑ ඔයාට 2018 දෙවනි මාසේ උසාවි තියෙනවා කොටු උසාවියේ. පුළුවන් නම් එතනට එන්න කියලා මාව රිලීස් කරා. එදා මම උසාවිය ඇවිල්ලා මගේ නම කියනකොට මම අත උස්සලා මේ නඩතුමාත් එක්ක තනියම කතා කරන්න ඕනේ. මගේ කතාව කියන්න ඕනේ කියලා. මගේ සම්පූර්ණ කතාව කිව්වා. මම මේ 12 දෙනාගේ කට්ටිය මම දැකලෙත් නෑ. අපිත් එක්ක ඉරේ හිටියෙත් නෑ. එයාලා ට්‍රින්කෝ. අපි හිටියේ අපේ සංගීතන කට්ටිය විතරයි. වෙන කවුරුත් හිටියේ නෑ.
දැන් මේ කතා බහ අතරතුරේදී අපිට වාර්තා වෙනවා මනෝජ් මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ කටයුතු අත්හිටුවලා ඒ කාර්තව්‍ය ඒ කියන්නේ මාධ්‍යයට ආරක්ෂක තොරතුරු හෝ මේ ආකාරයෙන් රටේ සාමය කඩවීම හා සම්බන්ධ වන තොරතුරු වාර්තා කිරීම යුධ හමුදාවට බාර දීලා කියලා. මේ කතාවේ ඇත්ත නැත්ත කොහොමද?
ඔව් තාවකාලිකව පොලිස් මාධ්‍ය කොට්ටාශය මනත මාධ්‍ය ප්‍රකාශක ඒකකයේ ව්‍යූහය තාවකාලිකව ක්‍රියාත්මක වෙන්නේ නෑ. මේ වෙන විට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විදියට කටයුතු කරපු රුවන් ගුණසේකර නීතිඥ රුවන් ගුණසේකර ඔහුවත් මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ටාශයේ ඉඳලා ඔහුට වෙනත් වගකීමක් පවරලා තියෙනවා කියලා ආරංචි වෙනවා. දැනට මේ එකකය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ අනුව මාධ්‍යයටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය හරහා තොරතුරු ලබා ගැනීමේ ගැටලුවක් තාවකාලිකව මේ වන විට තියෙනවා. ඒ ඉදිරියේදී සංසිදුවයි. ඔබ සඳහන් කළා වගේ දැන් අලුත් යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයෙකුත් ඊයේ දිනේ පත් කරලා තියෙනවා. ඔහු බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ. සුමිත් අතපත්තු තමයි මෙච්චර කල් මාධ්‍ය ප්‍රකාශකවරයා විදිහට ඊයේ දිනේ වෙනකම්ම කටයුතු කළේ. දැන් ඒ තනතුර බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහට අලුතින් බාර දීලා තියෙනවා.
මීළඟට මං තොරතුරු විමසා බලන්නට කැමති අලුතින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ සිදුවුණු පාස්කු ප්‍රහාරය හා සම්බන්ධව තොරතුරු විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම පිළිබඳව. අපි දන්නවා මේට කලින් පැවති රජයේ යටතේ පාර්ලිමේන්තුවට මේ කර්තව්‍ය භාර වුණා. පාර්ලිමේන්තුව මගින් තේරීම් කාරක සභාවක් පත් කළා. සාක්ෂි විමසීම සිදු කළා. නමුත් ඊට විවිධ චෝදනා එල්ල වෙනට පටන් ගත්තා. මේක පක්ෂග්‍රාහී ව්‍යංගාර්ථයෙන් මේ ත්‍රස්තවාදී පිරිස්වලට සහයෝගය දක්වපු හෝ ඒ පිළිබඳව දැන සිටියත් මේ මණ්ඩලයේ හිටියා කියන චෝදනාවත් අපිට ඇහුණා. ඉතින් ඒ නිසා මේකේ පාරදෘශ්‍යභාවයක් නොමැති බවට තමයි චෝදනා නැගුණේ. ඊට පස්සේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළ ජනාධිපති කොමිසමක් මේ සඳහා පිහිටවන්නට. දැන් එහි කටයුතු යහුසුලුව සිදුවන වගට අපි දුටුවා. මොකද කාදිනල් තුමන්ගේ සහභාගීත්වයත් සහිතව උන්වහන්සේ පවා ගිහිලා සාක්ෂි ලබා දීලා ඒ සම්බන්ධව මාධ්‍යයට කරන ප්‍රකාශ හරහා. මම කැමතියි මනෝජ ඒ සම්බන්ධව සවිස්තරාත්මක තොරතුරු මීළඟට ඔබෙන් දැනගන්න.
ඔව් දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කළා පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන්න. එහි සංයුතිය පිළිබඳව කතා කරනවා නම් අභියාචනාධිකරණ විනිසුරු ජනකද සිල්වා, අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, හිටපු අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, හිටපු මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර අතපත්තු, ඒත් එක්කම හිටපු අමාත්‍යංශ ලේකම් WMM අධිකාරි. මෙන්න මේ සමාජිකයන්ගෙන් සැදුම්ලත් විශේෂ කොමිෂන් සභාවක් විදියටයි මේ විමර්ශන කටයුතු සිද්ධ වෙන්නේ. අපි දැක්කා අගරදුගුරු මැල්කම් කාදිනල් රංජිත් තිමිපාණන් මේ සම්බන්ධයෙන් මේ කොමිසම හා මේ සාක්ෂි ලබා දෙන්න අවශ්‍යයි කියලා සඳහන් කළා. ඒ අනුව පසුගිය දින ඒ සාක්ෂි ලබා දීම සිද්ධ කළා. මුල්ම දිනේ උන්වහන්සේ ප්‍රසිද්ධ සාක්ෂි ලබා දීමක් සිද්ධ කළා. අප්‍රසිද්ධියේ පැය දෙකක පමණ කාලයක් කොමිසමට සාක්ෂි ලබා දීලා ලිඛිත ඉල්ලීමකුත් කරලා තිබුණා මේ සාක්ෂි ලබා දීම සම්බන්ධයෙන් මේ අවශ්‍යතාවය සම්බන්ධයෙන්. එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් ආයේෂා ජිනසේන මහත්මිය තමයි මේ සාක්ෂි මෙහෙයවීම සිද්ධ කළේ. එහිදී කාදිනල් හිමියන් සඳහන් කරේ පාසු ප්‍රහාරය ගැන මෙච්චර දැනුම් දීලා තියෙද්දි ඒ පිළිබඳව ක්‍රියාමාර්ග නොගැනීම ප්‍රශ්න සාගත තත්වයක් කියලා. උන්වහන්සේ සඳහන් කරන විදිහට පාස්කු විරුද්ධ වෙන මේ සිද්ධ වෙච්ච ප්‍රහාර මාලාව ගැන ඉන්දියාව අවස්ථා හතරකදී ශ්‍රී ලංකාවට දැනුම් දීම සිද්ධ කරලා තියෙනවා කියලා ඒ පිළිබඳව අදාළ අංශ වලින් තමන් වහන්සේට දැනගෙන ලැබුණා කියන පදනමක් තමයි ප්‍රකාශය සිද්ධ කරලා තියෙන්නේ. මේ සිදුවීමේදී නායකත්වයේ විශාල දුර්වලකමක් තිබුණු බවත් කාර්දිනල් හිම්පන් සලහන් කරලා තියෙනවා. රටක ආරක්ෂක අංශ මීට වඩා ශක්තිමත් වෙන්න ඕනේ. ඒ සඳහා රටක බුද්ධි අංශය අවශ්‍ය වෙනවා. මේ සඳහා කිසිම දේශපාලන කියන්නේ කණ්ඩායම් වලට ගැතිවන ආකාරයකින් ක්‍රියාත්මක නොවිය යුතුයි. රටේ බුද්ධි අංශ ස්වාධීන පනතක් මගින් හරි නීතිගත කරලා දේශපාලන අතකොළුවක් නොවන තැනට කටයුතු කරන්න වත්තිවෙතු නිලධාරීන්ගෙන් සමන්විත ආරක්ෂක කොමිසමක් තියෙන්න ඕන කියලා ඒවා කිසිම දේශපාලන උවමනාවකට අතටහන්න ඉඩ දෙන්න හොඳ නෑ කියන කර්ම දැක්වීම කාදිනලින් පන්නන සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ සාක්ෂි ලබා දීමට ඉදිරිපත් වුණේ ඇයිද කියන කාරණය උන්වහන්සේ විමසලා තියෙනවා. ඒ උන්වහන්සේ සඳහන් කරලා තිබුණේ කතෝලික ජනතාව වැඩි ප්‍රමාණයක් තමයි මේ සිද්ධියෙන් පීඩාවට පත් වුණේ. ඒ හින්දා මේ තොරතුරු උන්වහන්සේ දන්න තොරතුරු සඳහන් කරන්න අවශ්‍යයි කියන උවමනාව මත මේ සාක්ෂි ලබා දීම සිද්ධ කරායි කියලා තමයි මැල්කම් රන්ජිත් කාදිනල් තුමන් සඳහන් කරලා තිබුණේ මේ කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙන්නේ.
සාක්ෂි ලබා දීමේ අනතුරුව කාදිනල් මැල්කම් රන්ජිත් පේතුමන් මාධ්‍යට අදහස් ප්‍රකාශ කර සිටියේ මේ ආකාරයෙන්.
කොමිෂන් සභාව අවංකයි, ඒගොල්ලන්ගේ වැඩ කටයුතු හොඳින් කරાવી කියලා මම විශ්වාස කරනවා. මේ කොමිෂන් සභාව පත් කරලා ඒ කොමිෂන් සභාව හරහා සාධාරණ ඉෂ්ට වෙයි කියලා අපි බලාපොරොත්තුවකුත් විශ්වාසයකුත් තියෙනවා. ඉතින් අපි ඒක කාලයට බාර දෙමු. අනිත් එක අපි කැමති වුණේ නැහැ අපේ පැත්තෙන් කවhari ඒකට යෝජනා කරන්න. එතකොට ඒක පක්ෂග්‍රාහී කියන ලේබලේ ඇලවෙන නිසා කිව්වා හොඳයි දැන් මේ පත් කරලා තියෙන අය ස්වාධීනයි. ඒ අය කෙරෙහි අපි විශ්වාස කරලා අපි බලාපොරොත්තු වෙනවා සාධාරණ.
ශ්‍රී ලංකාවේ පැවති ජනාධිපතිවරණයත් එක්ක මේ වෙනකොට මීළඟ මහමැතිවරණය පැවැත්වෙන තෙක් අන්තර්වාර ආණ්ඩුවක් යටතේ පාලන කටයුතු සිද්ධ වෙමින් යනවා. ඉතින් මේ අමාත්‍ය මණ්ඩලය නව අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම් දීමත් එක්ක ඒ සමගම නැගුණු මුඛ්‍ය කාරණාවක් තමයි කවුද මීළඟ විපක්ෂ නායක කියන කාරණාව. මේ ගෙවිල ගිය සතියේ දේට විසඳුමක් ලැබුණා. එක්සත් ජාතික පක්ෂයෙන් තීන්දුවක් අරගත්තා. සජිත් ප්‍රේමදාස මහතාට මේ විපක්ෂ නායක තනතුර ලබා දීමට පක්ෂ අභ්‍යන්තරයේ තීරණයක් ආවා කියලා. නමුත් මේක තාමත්ම විවාදාත්මක කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. මේක ගැටයක්ද? මොකද පක්ෂනායක තනතුර වෙනස් වෙලත් නැහැ. ඒ සම්බන්ධව ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා. නමුත් මීළඟට අලුතින් පාර්ලිමේන්තුව රැස් වෙනකොට මේ විපක්ෂනායක තනතුර සම්බන්ධව යම් ගැටලුකාරී තත්වයක් ඇතිවිය හැකි කියන වගටත් යම් යම් තොරතුරු වාර්තා අපිට අහන්නට ලැබෙනවා. මේ පිළිබඳව අපි සවිස්තරාත්මකව කතා බහ කළුතින් මනෝජ්, දැන් විපක්ෂ නායක නම් කළා තිබුණට ඇයි මේක තවදුරටත් විවාදාත්මක කාරණාවක් බවට පත් වෙන්නේ කියන කාරණාවේදී අපිට විග්‍රහ කරගන්න පුළුවන් වෙන කාරණා මොනවද?
ඔව්. දැන් පෞගේ බ්‍රහස්පතින්දා හවස තිබුණු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සජිත් ප්‍රේමදාස මහත්තයාට විපක්ෂ නායකම හම්බුණා. එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නම විපක්ෂ නායකතුමාට යෝජනා කළේ. මේකට මන්ත්‍රීවරුන් සියලු දෙනාගේ එකමැතික අනුමැතිය හම්බුණා. එජාප නායකත්වය ඇතුළු තනතුරු පිළිබඳ තීරණයක් ගන්න මේ නත්තලට කලින් පක්ෂයේ විශේෂ සම්මේලනයක් හැඳවන්න ඕන කියලා තීරණය වෙලා තිබුණා. පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළයි ප්‍රතිසංවිධාන කටයුතු සිද්ධ කරන්නේ කොහොමද මේ සම්බන්ධයෙන් සතියක් ඇතුළත සාකච්ඡා කරලා අවසාන තීන්දුවකට එන්න මෙහිදී තීරණය වෙලා තිබුණා. දැන් මේ බ්‍රහස්පතින්දා හවස එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ මේ තීන්දුව ගන්න කලින් එදා උදේ ඉඳලා පක්ෂයේ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍යතුමාගෙන් මේ තීරණය පිළිබඳව විමසලා තියෙනවා. ඉතින් එහිදී ඔහු සඳහන් කරලා තියෙන්නේ විපක්ෂ නායකකම තමයි සජිත් ප්‍රේමදාස මහත්මයාට පවරනවා. මුලින් ඒ වැඩේ හරියට කරලා ඔහු අත්දැකීම් ගන්න ඕනේ. ඒ කියන්නේ ඔක්කොම බර එකට කරන්න ගියොතින් ඔහුටමයි ගැටලු වෙන්නේ කියන කාරණේ එක්සත් ජාතික පක්ෂ නායකවරයා සඳහන් කරලා තියෙනවා. ඉතින් එහිදී මන්ත්‍රීවරුණුත් කියලා තියෙන්නේ විපක්ෂ නායක දුරේ සජිත් ප්‍රේමදාස මහත්මයාට දෙන්න ගත්ත තීරණය වටිනවා. මොකද 1994 ඉඳලා වැඩිපුර එතුමා විපක්ෂ නායක දුරේ හිටියේ. ඉන්න විපක්ෂ නායකම සජිත් ප්‍රේමදාස මහත්මයාට බාර දුන්නට පස්සේ ඔබතුමා විපක්ෂ නායක නෙමෙයි හිටපු අගමැති වගේම එක්සත් ජාතික පක්ෂ නායක විදිහට තමයි රටේ ඉදිරියේ ඉන්නේ කියන කාරණය ලක්ෂ්මන් කිරියල්ල මහත්මයාත් සඳහන් කරායි කියලා වාර්තා වෙනවා. එතකොට මන්ත්‍රීවරු විමසලා තියෙන්නේ ඉදිරි මහමැතිවරණය මෙහෙවන්නේ කවුද කියන කාරණය. ඒදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා සඳහන් කරලා තියෙන්නේ තමන් හිතන්නේ ඒකට සිංහල බෞද්ධ පදනම තියෙන අලුත් මූණක් ඉදිරියට ගේන්න ඕන. කරු ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊට පදනම දාන එක ගැන අවසන් තීන්දුවක් අරගන්න ඕන කියන කාරණයක් මෙහිදී සාකච්ඡා කරලා තියෙනවා. කරු ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නායකත්ව මණ්ඩලයක් හදලා ඒකට එක්සත් ජාතික පක්ෂ ප්‍රධානීන් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් මේ සියලු දෙනා එකතු කරලා කතා කරන්න ඕන කියන අදහසට ඇවිල්ලා තියෙනවා. දැන් ඒ කාරණා එසේ වුවත් සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහාය දක්වන කණ්ඩායම කියන්නේ නත්තලට කලින් විපක්ෂ නායක දුරේ ගත්තා වගේම පක්ෂ නායක දුරයත් අරගන්නවා. ඒ සඳහා සාර්ථක විසඳුමක් ලැබේවි. ඒ වගේම දැන් පෙරේද දිනේ වන විට වාර්තා වෙනවා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයේ උපදේශක තනතුරක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලබා දෙන්න යනවා කියලා. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරපු සාකච්ඡාවලදී අර මම දැන් කලින් සඳහන් කළා වගේ එතුමා විශ්‍රාම යනවට වඩා එතුමාගේ අත්දැකීම් එක්ක තවදුරටත් මේ පක්ෂයේ ඉගලින් ඉඳගෙන මෙහෙවන අදහසක් එතුමාට තියෙනවා වගේ පේනවා. නමුත් පසුපෙළ එමන් නැත්නම් සයිත් ප්‍රේමදාස මැතිතුමාට සහාය දක්වන කණ්ඩායම එවැනි බලාපොරොත්තුවක නෙවෙයි ඉන්නේ. දැන් අර ඔබ කිව්වා වගේ මේ විපක්ෂ නායකකම දුන්නත් මේකේ ගැටලු සහගත තත්ත්වය මොකක්ද කියන දේ ඔබත් ඇහුවා. දැන් පාර්ලිමේන්තුවේ වාර අවසාන කරලා තියෙන්නේ මේ වෙනකොට අලුත් සැසිවාරය ලබන අවුරුද්ද ජනවාරි 3 වෙනිදා උදේ 10ට ආරම්භ කරන්න නියමිතයි. එතකොට එදාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රාජාසන කතාව සිද්ධ කරලා යම් ආකාරයකින් පාර්ලිමේන්තුව ආයෙමත් කල් දාන්න ක්‍රියා කරවමින් එදාට සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නම විපක්ෂ නායක කියලා නිවේදනය කරන්න තියෙන අවස්ථාව කතානායකවරයාට හම්බ වෙන්නේ නැහැ. එතකොට ව්‍යවස්ථාදායක සභාව මේ 12 වෙනිදා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වෙන්න නියමිතයි. ඒ සඳහා සජිත් ප්‍රේමදාස මහත්මයාට මේ දක්වා ආරාධනා කරලා නැහැ. නමුත් විපක්ෂ නායක ලෙස පාර්ලිමේන්තුවේ නිවේදනය කරනකම් ව්‍යවස්ථාදායක සභාවට ආරාධනා නොකරන අදහසක් පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීනුත් පවසලා තිබුණා කියලා සඳහන් වෙනවා. එහෙම වුණොත් සයිත් ප්‍රේමදාස මහත්මයාට මේ 12 වෙනිදා පැවැත්වෙන ව්‍යවස්ථා සභාවට මේ දක්වා ආරාධනා කරලා නැතිවීමයි ජනවාරි 3 වෙනිදා අලුත් සතිවාරයේට විපක්ෂ නායක ආසන වෙන්නේ නොකිරීමයි මේ කියන කරුණු දෙකට විසඳුම් ලැබිලා නැති නිසා මේ අර්බුදය තවදුරටත් උග්‍ර වෙන්න පුළුවන් කියලා කියන්නේ. ඉතින් ඊට පස්සේ ආයෙමත් ජනවාරි 3 වෙනිදා පාර්ලිමේන්තුව කල් දාලා ආයෙමත් පාර්ලිමේන්තුව රැස් වෙන්න කලින් දැන් මාර්තු 1 වෙනිදා ඉඩක් තියෙනවා අවශ්‍ය නම් මහා ඡන්දයක් යෝජනා කරන්න ජනාධිපතිවරයාට. එහෙම ඡන්දයකට යන්න පාර්ලිමේන්තුව විසිරුවා හැරීමක් වෙන දෙයක් සිද්ධ වුණොත් ආයි විපක්ෂ නායකම සයිත් ප්‍රේමදාස මැතිතුමාට දෙනවා කියලා කිව්වට ඒක පාර්ලිමේන්තුවේ යෝජනා වෙන්නෙත් නැහැ, විපක්ෂ නායක පුතු එතුමා වාඩි වෙන්නෙත් නැහැ. ඉතින් එවැනි උත්සාහයක්ද දන්නේ නැහැ කියන අදහස් හුවමාරු වෙනවා. මේක දැන් ප්‍රත්‍යක්ෂවම දැනගන්න වෙන්නේ ජනවාරි 3 වෙනිදාට හරි එහෙම නැත්නම් ජනාධිපතිතුමා ඊට කලින් කිව්වොත් හරි පාර්ලිමේන්තුව කල් දානවා කියලා ඒ කාරණේ මත තමයි. නැත්නම් අපිට ජනවාරි 3 වෙනිදා වෙනකම් බලාගෙන ඉන්න වෙනවා මේක ප්‍රායෝගිකව කොහොමද සයිත් ප්‍රේමදාස මැතිතුමා විපක්ෂ නායක පුත්‍රේ වාඩි වෙනවද කියලා දැනගන්න.
හොඳයි, මේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරාගේ අදහසයි මේ සම්බන්ධව.
එක්සත් ජාතික පක්ෂයට නව නායකයෙක් අවශ්‍ය බව කවුරුත් පිළිගන්නවා. ඒ නව නායකයා කවුද කියන එක අපි ඊළඟ දින කීපය තුර සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා. පහුගිය මැතිවරණයේදී අපි පරාජය ලැබුවා ඇත්ත. හැබැයි දේශපාලනය තුළ එහෙම සදාකාලිකව පරාජයපත් වෙන්න අදහසක් නැහැ. ඒ නිසා අපි සුදුසු නායකත්වයක් මත ඉදිරියට යනවා.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් මේ වගේම පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකවරයා ජයග්‍රහණය සඳහා කටයුතු කරපු ප්‍රධාන පිළිපුද්ගලෙක් තිස් අත්තනායක මහතා. තිස් අත්තනායක මහතා අර මනෝජ් ඔබ සඳහන් කරපු ආකාරයම සඳහන් කිරීමක් කළා. ජනවාරි මාසේ 3 වෙනිදා පාර්ලිමේන්තුව නැවත කැඳවීමේදී රාජාසන කතාවේදී මේ අගමැතිවරයා සම්බන්ධව නිල වශයෙන් ප්‍රකාශ කිරීමක් කළේ නැත්තං එසේ නොමැතිව පාර්ලිමේන්තුව යලිත් කල් තැබුවතින් රටේ අගමැතිවරයෙක් නැති වෙයි කියන කාරණාව පිළිබඳව තිස් අත්තනායක මහතාගේ අදහස් මේ.
ව්‍යවස්ථාදායක සභාව ලබන 12 වෙනිදා රැස් වෙනවා ප්‍රධාන නිල තනතුරු පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. ඒ ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන නිල සමාජිකයෙක් වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා නම් කළ යුතුව තිබෙනවා. දැන් ඒක කවුරු හරි මගහරින්න උත්සාහ කරනවා නේ කියන්නේ බහුතර එකඟතාවයක් අනුව විපක්ෂ නායක ධූරයේ පත් කිරීම කරලා ඉන් අනතුරුව එතුමාගේ රාජකාරිය තවත් බැහැර කරන්න උත්සාහ කරනවා නම් සිය කැමැත්ත සහ එකඟතාවය අනුව පත් කිරීමක් නෙවෙයි. විපක්ෂ නායකවරයාගේ කැඳවීම නිවේදනය කර යුත්තේ කතානායකතුමා. එතකොට මේ පාර්ලිමේන්තුව රැස් වෙන ඊළඟ දිනේ ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව අමතා කරන ප්‍රකාශය කිරීමට නියමිතව තිබෙනවා. දැන් මේ අවස්ථාවේදීත් විපක්ෂ නායකවරයාගේ නිල අසුන වෙන් කිරීම සිදු නොවන බව අපිට වාර්තා වෙන්නේ. ඒ මගහරින්න උත්සාහ කරනවා නම් මේකෙන් පේන්නේ මෙම පත් කිරීම පිටිපස්සෙන් වෙනත් වංචාවක් හෝ වෙනත් ආකාරයක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වෙමින් තිබෙන බව. අපි හිතමු යම් මිනිකින් ජනවාරි 3 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වෙලා ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය කෙරුවට පස්සේ නැවත වතාවක් ගැසට් නිවේදනයකින් පාර්ලිමේන්තු සභාවට කල් දානවා. එහෙම කල් දැම්මොත් විපක්ෂ නායකවරයෙක් මේ රටේ නැහැනේ.
දැන් තවත් කසුකුසුවක් පිළිබඳව තොරතුරු විමසා බලමු. දැන් මේ පොදු ජනෙක්සත් පෙරමුණට මොකද වෙලා තියෙන්නේ? පොදු ජනෙක්සත් පෙරමුණේ සමාජිකයින්ට අනාගතයේදී අත්වන දේශපාලන කිරණම කුමක්ද? ඒ සම්බන්ධව යම් කිසි වූ මැදිහත්වීමක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කරමින් පවතින බවට ආරංචි වෙනවා. පොදු ජන එක්සත් පෙරමුණ ශක්තිමත් කිරීමට උත්සාහ ගැනීම හරහා යම් කිසි වූ මතභේදාත්මක තත්ත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළ නිර්මාණය වෙමින් පවතින වගට තොරතුරු ලැබෙමින් තියෙනවා. මොකද්ද මේ තත්ත්වය? මේ තත්ත්වය තුළ මේ වෙනකොට වාර්තාවන ගැටලුකාරී තත්ත්ව මොනවද කියලත් සවිස්තරාත්මකව ඔබෙන් දැනගන්න කැමතියි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දේශපාලනිකව යළි උපදිනවා කියලා පහුගිය සතියේ එතුමා සහභාගී වෙච්චි උත්සවයකදී එතුමා සඳහන් කළා. දැන් ගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ජනාධිපතිතුමාට යළි ඔහු නියෝජනය කරන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහමැතිවරණයට තරග කරලා පාර්ලිමේන්තුවට එන්න කියලා යෝජනාවක් කරලා තියෙනවා. එහෙම ඉල්ලීමක් කෝඩ් කරා කියලා කියනවා. තාම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් ඒකට උත්තරයක් නැහැ. බොහෝ දුරට දැනට තියෙන තත්ත්වය අනුව එතුමා සක්‍රීය දේශපාලනයේ ඉදී කියන තත්වයක් තමයි අපිට පේන්න තියෙන්නේ. එහෙම නැත්නම් එතුමා ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරාධනා කරා වගේ ඊළඟ මහමැතිවරණයට සමහර විට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග කරන්නත් ඉඩ තියෙනවා. කොමුණත් ඉස්සරහදී පොදුජන එක්සත් පෙරමුණ ආයමත් සක්‍රීය කරන්න පහුගිය සතියේ ඒක විධායක සභාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට කැඳෙව්වා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේම පොදුජන එක්සත් පෙරමුණේ සභාපතිත්වය දරන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්ක මේ අවස්ථාවට නිමල් සිරිපාල සිල්වා, මහින්ද අමරවීර, දෑසිරි ජයසේකර, ඩී ගුණසේකර, දුමින්ද දිසානායක මේ ඇතුළු විධායක සභිකයෝ එකතු වෙලා තියෙනවා. මේ විධායක සභාව රැස් කළේ පොදුජන එක්සත් පෙරමුණ සක්‍රීය දේශපාලන පක්ෂයක් වශයෙන් පවතින බව මැතිවරණ කොමිෂන් සභාවට දැන්වීම සඳහා ගෙලත් වාර්තා වෙනවා. කොමුණත් පොදුජන එක්සත් පෙරමුණ මීළඟ විධායක සභා රැස්වීම පවත්වන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමයි, වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයයි දෙන්නම එකතු වෙලා නිසා මේ ගිය බදාදා පැවැත්විච්ච රැස්වීමේ අම් ආකාරයකින් සීමා වෙලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් සඳහන් කළ තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයත් කැඳවලා ඔහුත් සමගත් සාකච්ඡා කරලා මීළඟ රැස්වීම කැඳවලා අලුත් නිලධාරී මණ්ඩලය පත් කරගනිමු කියලා. එතකොට පොදුජන එක්සත් පෙරමුණ යලි සක්‍රීය කරන්න, එය යලි ක්‍රියාකාරී මට්ටමට ගේන්න තියෙන සූදානම තමයි මේ රැස්වීම හරහා දැනගන්න ලැබෙන්නේ. ඒ අතරමතු වෙන කාරණේ තමයි මේක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තනියෙන් කරන්න යන කාරණයක් නෙමේ, මහින්ද රාජපක්ෂ වත්මන් අක්‍රමාත්තුමාවත් මේකට සම්බන්ධ කරගෙනයි මේ වැඩ කටයුත්ත කරන්න යන්නේ කියලා දැනට වාර්තා වෙන්නේ.
කැබිනට් එක රැස් වුණා පසුගිය සතියේදී වැදගත් තීරණ කිහිපයක් කරගත්තා කියලා තොරතුරු වාර්තා වෙනවා. අපි සවිස්තරාත්මකව ඒ සම්බන්ධව තොරතුරු මීළඟට කතා බහ කරමු. මනෝජ්,
ඔව්, කැබිනට් රැස්වීම පැවැත්තුණා. මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවත්වපු දෙවන කැබිනට් රැස්වීම තමයි ජනාධිපති කාර්යාලයේදී පෞගිය බදාදා පැවැත්තුණේ. හවස 4 අමාරට තමයි රැස්වීම ආරම්භ කරේ. මේ කැබිනට් රැස්වීමේදී ගත්තු ප්‍රධාන තීන්දුවක් උනේ ගල් වැලි පස් ප්‍රවාහනයේදී ක්‍රියාත්මක කරන මේ බලපත්‍ර ක්‍රමය අහෝසි කරන්න. ඒ සම්බන්ධයෙන් හොඳ වගේම නරක, මල් වගේම ගලුත් එල්ල වෙලා තිබුණා. මේ තීරණයට යම් යම් අර්ථකථන ලබා දීමත් එක්ක මේ තීන්දුව ගත්තේ SM චන්ද්‍රසේන පරිසර ඇමතිවරයා විදිහට ඉදිරිපත් කළ තිබුණු කැබිනට් පත්‍රිකාව. පිවිතුරු රටක් කියන යෝජනාවලියක් ඉදිරිපත් කරලා මේ ගල් වැලි පස් ප්‍රවාහනය පිළිබඳව මේ බලපත්‍ර ප්‍රශ්නය මතුවෙලා තිබුණේ මේ යෝජනාව පිළිබඳව සාකච්ඡාවේදී මතුවෙච්ච අතුරු කාරණයක් විදිහට. මේවා ප්‍රවාහනය කරනකොට බලපත්‍ර අනිවාර්ය කරලා තියෙන නිසා ජනතාව ලොකු අසීරුතාවලට පත් වෙනවා කියලා ඇමතිවරු කීප දෙනෙක් පෙන්වා දීලා තියෙනවා. ඔවුන් කියලා තියෙන්නේ මේ ප්‍රවාහන බලපත්‍ර නිසා ගල් පස් වැලි මිල සෑහෙන විදිහට වැඩි වෙනවා, සාමාන්‍ය ජනතාවට ගෙයක් දොරක් පවා හදා ගන්න නොහැකි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා කියලා. මේක යම් මාෆියාවක් බවට පත් වෙලා තියෙනවා කියන කාරණයත් මතු කරලා තියෙනවා. එහිදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කියලා තියෙනවා වැලිගල් පස් ප්‍රවාහනයේදී මේ ක්‍රියාත්මක කරන බලපත්‍ර ක්‍රමය වහාම ක්‍රියාත්මක කරන විදිහට තාවකාලිකව අහෝසි කරන්න, ඒ සම්බන්ධයෙන් සොයා බලන්න කමිටුවක් පත් කරලා ඒ ගැන සමාලෝචනය කරන්න ඕන කියලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් සාර්ථක අසාර්ථක බව මේ සතියක් මේ වැඩේ ක්‍රියාත්මක කරලා බලමු කියලා තමයි ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේකට පරිසර සංවිධානයේ මෙච්චර කැමැති බවක් පේන්නේ නැහැ. විවිධ අය මේ සම්බන්ධයෙන් යම් විවේචන සිද්ධ කරනවා. දැන් පස් වැලි කපණේවා, විශේෂයෙන් මේ පස් කපණේවා, පස් සම්බන්ධ ජාවාරම් ක්‍රියාත්මක කරලා ලංකාවේ ඇතැම් ප්‍රදේශවල ජීවිත හානි, මරණ පවා සිද්ධ වෙලා තියෙනවා. ඒ තරම් ජාවාරමක් බවට ඇතැම් ස්ථානවල පත් වෙලා තියෙනවා. පරිසර සංවිධානක් කියන්නේ මේ පස් ප්‍රවාහනය කරන ටිපර් එකක් ඇල්ලුවොත් තමයි ඒ පස් කැපුවේ කොහෙන්ද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. දැන් නිදහසේ පස් ප්‍රවාහනය කරන්න ගියොත් එහෙම දැනගන්න පුළුවන් කමකුත් නැහැ. ඒ හින්දා මේක එච්චර නුවණක්කාර තීරණයක් නෙමෙයි කියලා යම් ආකාරයකින් සාකච්ඡා වෙනවා. දැන් මේ තීරණයේ අනුව මේක සතියක විතර කාලයක් ක්‍රියාත්මක කරලා බලන්න තමයි තීරණය කරලා තියෙන්නේ. අපි බලමු ඊළඟ සතියේදී ඒ සම්බන්ධයෙන් මොකද්ද ගන්න තීරණය කියලා. ඒත් එක්කම කැබිනට් මණ්ඩලයේ ඊළඟට මේ පාස්කුවේදා එළවෙච්ච ත්‍රස්ත ප්‍රහාරයත් එක්ක සංචාරක ක්ෂේත්‍රයේ කටයුතු කරන අය ඉන්න අර්බුදකාරී තත්ත්වය ගැන සාකච්ඡා කරලා තියෙනවා. මේ ඇතැම් ව්‍යාපාරිකයන්ට බැංකු ණය පවා ගෙවා ගන්න නොහැකි තත්ත්වයකට ඒ අය වැටිලා තියෙනවා. ඒ නිසා ඔවුන්ට සහනයක් සැලසීම ගැන වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා මහ බැංකුවට මුදල් අමාත්‍යාංශයට සහ සංචාරක අමාත්‍යාංශයට උපදෙස් දෙන්න කැබිනට් මණ්ඩලය තීරණය කරලා තියෙනවා. ඒත් එක්කම විශේෂයෙන් දැන් පාසල් නිලැඳුම් සම්බන්ධයෙන් අර්බුදයක් මතුවෙලා තිබුණා. සාමාන්‍යයෙන් මේ තුන්වෙනි වාරේ නිමා වෙන්න කලින් අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් අඳින්න පාසල් නිලැඳුම් ප්‍රතිදී ලබා දීම සිද්ධ කරනවානේ. නමුත් ඒක සිදු කරන්න නොහැකි වීම පිළිබඳව අපි පෞගේ සතියේ සාකච්ඡා කළා. කැබිනට් මණ්ඩලයේදී නැවත තීරණය කරලා තිබෙනවා මේ ඇඳුම් ලබා දීම වෙනුවට පහුගිය ආණ්ඩු කාලේ සිද්ධ කරා වගේ වවුචර් ලබා දීමේ ක්‍රමයට යම් අනුමැතියකුත් ලබා දීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ අනුව නිල ඇඳුම් වෙනුවට නිල ඇඳුම් ගන්න වවුචර් තමයි දෙන්න තීරණය වෙලා තියෙන්නේ.
තවත් විශේෂිත තොරතුරක් පසුගිය සතියේදී අපිට වාර්තා වුණා මේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන තැතක් පිළිබඳව. අපි දන්නවා මීට කලිනුත් මේ කලින් ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතන තැතක් සම්බන්ධව මාස ගාණක් තිස්සේ කතා බහ වුණා. අවසාන වශයෙන් අර නාමල් කුමාර කියන තැනත්තා දැන් මොන තත්වයක් යටතේ ඉන්නවද කියලාවත් අපි කවුරුත් දන්නේ නැහැ. හැබැයි මේ අලුත් ජනාධිපතිවරයා ඝාතන තැතක් පිළිබඳව මේ පත්තුණු සැනින් මේ ආකාරයෙන් තොරතුරක් වාර්තා වීම ටිකක් වික්ෂිප්ත දනවන කාරණාවක් බවට පත් වුණා. වැඩ පටන් ගන්නත් කලින් පත්තුණු වහාම ඔහුව ඝාතනය කිරීමේ තතක් සම්බන්ධව මේ වගේ තොරතුරක් වාර්තා වෙන්නේ ඇයිද කියන කාරණාව පිළිබඳව පොදු මහ ජනතාවට ඇති වුණු ප්‍රමුඛතම කාරණාව. ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්ත පිරිසකුත් සිටිනවා. දැන් ඒ පිළිබඳව වන අලුත් තොරතුරු සහ මේ ඝාතන තත සම්බන්ධව වාර්තා වන නවතම කාරණා පිළිබඳවත් මීළඟට අපේ අවධානය යොමු වෙනවා.
ඔව්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හරි ඔහුගේ සමීපතමයන් ඝාතනය කරන්න කුමන්ත්‍රණය කළා කියලා තමයි මේ සැකකරු අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. මේ ප්‍රධාන සැකකරු හකීම් මොහම්මදු රිෆ්කාන් කියලා අවුරුදු 27ක වාලච්චේන ඔට්ටමාවඩි ප්‍රදේශයේ පදිංචිකාරයෙක්. ඔහු ජනාධිපති වරයව ඝාතනය කරොත්, එමෙන්නත් ඔහුගේ සමීපතමයේ ඝාතනය කළොත් විදේශ රටක සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා තමත් දෙමළ ජාතිකයින් තුන්දෙනෙකුට සඳහන් කරලා තියෙනවා. අදාළ දෙමළ ජාතිකයින් සීඩුව අමණ්ඩලුව ජයවර්ධනපුර කියන ප්‍රදේශයේ තාවකාලිකව නවාතන්ගෙන ඉන්න අය. ඒත් මේ ප්‍රධාන සැකකරුත් මේ ප්‍රදේශයේම තාවකාලික නිවාසයක ඉන්න කෙනෙක්. ඉතින් මේ තාවකාලිකව නැවතිලා ඉන්න ගෙවල් වලට මුදල් ගෙවලක් තියෙන්නේ ඔහුගේ බැංකු ගිණුමට පිටස්තර පුද්ගලයන්ගෙන් ලැබෙන මුදල් වලින් කියලා සඳහන් වෙනවා. ඒත් එක්කම මේ සැකකරු සන්තකයේ තිබිලා සිම් කාඩ් පත් 11ක් සොයාගෙන තියෙනවා. ඔහු පවත්වගෙන ගිය ෆේස්බුක් ගිණුම් 4ක් පිළිබඳව තොරතුරු ලැබිලා තියෙනවා. ඒත් එක්කම ඔහු අවුරුදු 2ක් සෞදි අරාබියේ ඉඳලා ලංකාවට ආපු කෙනෙක් කියලා කියනවා. ඒ හින්දා IS සංවිධානයත් සමග යම් සම්බන්ධතා තියෙනවද කියලාත් පරීක්ෂණ සිදු කරනවා කියලා සඳහන් වෙනවා. කොහොමනම් දැන් මේ වෙන විට මිනුවන්ගොඩ අධිකරණය අවසර ලබා දීලා තියෙනවා දෙසැම්බර් 16 වෙනිදා දක්වා මේ සැකකරුව රඳවාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීම සිදු කරන්න.
හොඳයි, එහෙමනම් ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනික ක්ෂේත්‍රයට අදාළ වන කාරණා සම්බන්ධව තොරතුරු විමර්ශනයට විග්‍රහයට මෙවරත් අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව මාධ්‍යවේදී මනෝජ් වෘතියාවලට අපි ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් මනෝජ්, අපි නැවතත් හමු වෙන්නේ ලබන සතියේ සඳුදායි සුපුරුදු විදිහට. බොහොම ස්තුතියි. ආයුබෝවන්.
බොහොම ස්තුතියි දිලුක්ෂි. ආයුබෝවන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.